जन्मभूमि
अंकद्वीप विजय भूमि में अपे उदार मातृभूमि मातृभूमि
ओकलैंड एक साथ श्रीलंका संघ දැනුම විනෝදය අවබෝධය සතුට සහයෝගය සමග ගුවන් මං පිති ඔබ වෙත එන සාර සංග්‍රහ
ආදි සිංහරේ කේදීරකමිනුතුලේ
ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම මාසකම හතරවන සතියේ ජන්මභූමි ඔබට ඉන්නේ අපේ නිවසේ සිට ඔබේ නිවසට එන සුලවත් චාරිකාවක් ලෙස.
Yeah.
වැඩසටහනේ තේමා ගීතය ඇත්තටම තේමා ගීතයේ හැටියට තෝරා ගැනීමත් එක්කම එක්තරා විදිහකට මේ ගීතයට පුංචි අසාධාරණයක් සිදු වෙනවා. ගීතය මුළුමනින්ම කවදාවත් ප්‍රචාරය වන්නේ නැහැ. ගීත රචනා කළේ මහගම සේකරයන්. සංගීතවත් කොට ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන් සහ පිරිස. මේ පිරිස ගැනත් යමක් කියන්න වෙනවා. මුල්ම පටිගත කිරීම ස්ටයික්කුණේ අතුල සෝමසිරි, නාරද දිසාසේකල, මල්කාන්ති පිරිස්, එමනත්තම් මල්කාන්ති නන්දසිරි, නන්දා මාලිනී, රූපා ඉන්දුමති, අවිතා වැදිසිං ආදී අපේ ගායන ශිල්පීන් ශිල්පිනියන්. පසු කාලයක නිරංජලා සරෝජිනි, මාලිනී බුලත් සිංහල, එඩ්වර්ඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, ආනන්ද වීරසිරි, රෝහණ වීරසිංහ ආදීත් මේ ගීතය ගායනට එකතු වුණා. තවත් පසු කාලයක දීපිකා, ජගත්, අමරදේවයන්ගේ දියණිය සුභාෂිනී ආදියත් මේ ගීතය ගායනට එකතු වුණා. ඒ කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ පරම්පරා ගණනක ගායන ශිල්පීන් ශිල්පිනියන් මේ ගීතය ගායනා කරා. නාසිලන්තේ සෑම සතියකම බදාදා මේ ගීතයෙන් කොටසක් ඇහෙනවා. 1995 අවසන් කාර්තුවේදී ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන ආරම්භ කර ජිත්මන් රාමචන්ද්‍ර මහත්තයා මේ ගීතය යම් හේතුවක් නිසා අපේ තේමා ගීතය වශයෙන් අරගෙන වැඩසටහනට ජන්මභූමි නම දුන්නාද කියන දේ මම කියන්නට දන්නේ නැහැ. නියම තාක්ෂණයක් නොමැතිව පුටු ඇන්දක මයික්‍රෝෆෝන් ගැටගසා කැසට් පටිවල පටිගත කරමින් ආරම්භ කළ ජන්මභූමි මුලින්ම නිවේදන කටයුතු කරන්නට එකතු වුණේ ජිත්මන් රාමචන්ද්‍ර මහතා සමග සිසිර බණ්ඩාර. අද හෝ ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ. ඇත්තටම මේ ජන්මභූමි හතරවන සතියේ වැඩසටහන ආන අපේ හිතවතුන්ට පුංචි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකේ තියෙන එක පාටියක් පිළිබඳව. අපේ නිවසේ සිට ඔබේ නිවසට එන සුලවත් චාරිකාව, සුලවත් නෑගමන. බෝධිනිකෝ මගෙන් ඇහුවා පිටපත ගෙදර ඉඳගෙන ලියන නිසාද මේ වැඩසටහනේ මෙහෙම පාටයක් සඳහන් වෙන්නේ කියලා. නෑ. මුළුමනින්ම මේ වැඩසටහන පටිගත කරන්නේ අපේ නිවසේ. අපේ නිවසෙන් අන්තර්ජාලයට එකතු වන මේ වැඩසටහන අන්තර්ජාලයේ ඉඳලා ගුවන්විදුලි මැදිරියේ කාර්ය මණ්ඩලය, ගුවන්විදුලි කාර්යාලයේ කාර්ය මණ්ඩලය අන්තර්ජාලයෙන් වැඩසටහන අරගෙන ඔවුන් ගුවනට එකතු කරනවා. ලෝකයේ කියන්නේ පුංචි තැනක්, අද තාක්ෂණය දියුණුයි. අභ්‍යවකාශය කියලා කියන්නේ තා විශාල හාඩ් ඩ්‍රයිව් එකක්. මේ හාඩ් ඩ්‍රයිව් එකේ ධාරිතාවය කොච්චර මෙගාබයිට් ගානක්ද කියලා, ටෙරාබයිට් ගානක්ද කියලා කියන්නට අපි දන්නේ නැහැ. විශ්වයේ තියෙන තාක්කල් අභ්‍යවකාශයේ අවකාශයේ නැමති හාඩ් ඩ්‍රයිව් එක අපිත් එක්ක තියෙනවා. ලෝක ජනගහණයෙන් කී දෙනෙකුට මුහුණු පොත් තියනවද? ලෝක ජනගහණයෙන් කී දෙනෙක් YouTube එකට යම් යම් දේවල් දානවද? මේසා විශාල කන්දරාවක්, මේසා විශාල ප්‍රමාණයක් කොහෙද තියෙන්නේ? විශ්වය කියන හාඩ් ඩ්‍රයිව් එකේ ඔබට අවශ්‍ය ලින්ක් එක විතරයි, සම්බන්ධීකරණය කරන්න ලින්ක් එකක් විතරයි. සාමාන්‍යයෙන් ජන්මභූමි වැඩසටහන සතියකට වරක් ඔබට, සතියක පුරාවට කාලයක් ඔබට අන්තර්ජාලයෙන් අසන්නට පුළුවන්. නමුත් හතරවන සතියේ වැඩසටහන විශ්වයේ තියෙන තාක්කල් අන්තර්ජාලයෙන් ඔබට අහන්නට පුළුවන්. තාක්ෂණයේ දියුණුවයි. ජන්මභූමි කාර්ය මණ්ඩලය ඉතාමත්ම වෙහෙසකාරීව ඔවුන්ගේ කටයුතු ඉටු කරනවා. එදා කවුරු කෙසේ ජන්මභූමි ආරම්භ කළත් අද ජන්මභූමි කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කාර්යභාරය අකුරටම අරගෙන, වගකීම, මාධ්‍ය වගකීම අකුරටම අරගෙන මේ කරන මෙහෙවරට අපි ඔවුන්ට ස්තුතිවන්ත වන්නට ඕනි. කොමුණත් ජන්මභූමි ආරම්භය පිළිබඳව විවිධ කටකතා මතිමතාන්තර පැතිර යනවා. මේවා නසීලන්තේ අපේ ශ්‍රී ලාංකික සමාජයෙන් ඉවත් කිරීම මං හිතන්නේ මගේ යුතුකම. ජන්මභූමි වැඩසටහන වෙනුවෙන් ගත කරන කාලය සාමාන්‍යයෙන් දැන් පැයක් බවට පත් වෙලා තියෙනවා. පැයකට වැඩි, පැයකුත් විනාඩි 5ක්. මුලින් ජන්මභූමි තිබුණේ අපිට පැය භාගයක්, මාසයකට දෙවරක්. මේ ජන්මභූමි මාසයකට එක්වරක් අපිට ජන්මභූමි තිබුණේ. ඇත්තටම මේ ජන්මභූමි ආරම්භයත් එක්තරා ආකාරයක අපිට රසවත් කතාවක්. මේ රසවත් කතාවට සම්බන්ධ වුණු පුද්ගලයා ගැන කතා කරන්න කලින්, පුද්ගලයා එක්ක කතා කරන්න කලින් මේ කතා කරන්න හේතුව මා ඔබට කියන්න ඕනේ. ජන්මභූමි ආරම්භ වෙලා අදට ලබන ඔක්තෝබර් මාසයේ පළවෙනි සතියට අවුරුදු 22ක් වෙනවා. අවුරුදු 22ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දරුවෙකුගේ නම් මේ රටේදී
21st birthday වනතම් 21 වෙනි උපන්දිනය සමරනවා. නමුත් කිසි කෙනෙකු ජන්ම භූමියේ 21 වෙනි උපන්දිනය සමරුවේ නැහැ. ජන්ම භූමියේ 21 වෙනි උපන්දිනය වෙනකොට මම ජන්ම භූමි කරෙත් නැහැ. එහෙම කරා නම් මම ජන්ම භූමියේ 21 වෙනි උපන්දිනය සමරනවා. මොකද ජන්ම භූමියට මුල සිට මුල් කාලයේ සිටම වගේ මම සම්බන්ධ වූ කෙනෙකු නිසා. කොමුණත් අවුරුදු 22ක් කියන්නේ දරුවෙකුගේ ජීවිතයෙන් සෑහෙන කාලයක්. දරුවෙකු වැඩිවියට පත් වෙලා වැඩි මහල් තත්ත්වයට පත් වෙලා ඇතැම් විට මේ රටේ නම් ඌ රැකියාවක් කරන තත්ත්වයට පත් වෙලා සමහර විට ඒ දරුවා දෙමව්පියන් පෝෂණය කරන තත්ත්වයට පත් වෙලා තනිව ජීවත් වෙන තත්ත්වයට පත් වෙන කාලයක් මේ රටේ වසර 22ක් කියලා කියන්නේ. කොහොම වුණත් ජන්ම භූමි ආරම්භය පිළිබඳව අද විවිධ කතා විවිධ මතභාතාන්තර ගොඩනැගී තිබෙනවා. මේ මෑතකදී නවසීලන්තයට ආපු පුද්ගලයන් කීප දෙනෙකුට යම් යම් පුද්ගලයන් පවසා තිබෙනවා අපි ජන්ම භූමි ආරම්භ කළා දැන් ඉතින් කීප දෙනෙක් කරගෙන යනවා කියලා. මේ බොරුව මේ මුසාවාදය සමාජයෙන් අයින් කරන එක මං හිතන්නේ මගේ එක යුතුකමක්. මොකද ජන්ම භූමි ආරම්භ කරපු පුද්ගලයා පිළිබඳව මම දන්නවා. ඒ පුද්ගලයා පිළිබඳව මුලින්දලා සම්බන්ධ වූ පුද්ගලයෙක් හැටියට මම ජන්ම භූමියේ මුල කොලස්කාරයේ බවට පත් වුණා. ඇතරම ජිත්මන් රාමචන්ද්‍ර කියලා කියන්නේ අහම්බෙන් අහඹු සිදුවීම් වලින් මේ රටේ බොහෝ දේ කරපු පුද්ගලයෙක්. අහඹු සිදුවීමකින් අහම්බෙන් වූ දෙයකින් ජන්ම භූමිය ආරම්භ කළා. අහම්බෙන් සිදු වූ දෙයකින් අහඹුවෙන් සිදු වූ දෙයකින් හෙළමීර ආරම්භ කරා. ඒ වගේම අහම්බෙන් සිදු වූ දෙයකින් බුදු පිළිම සෑම ගෙදරකටම බුදු පිළිමයක් බැගින් දෙන්නට ඔහු බුදු පිළිම නිර්මාණය ආරම්භ කරා. ජන්ම භූමිය ආරම්භ කරපු රාමචන්ද්‍ර ජිත්මන් රාමචන්ද්‍ර මහත්මයා මා එක්ක අද ජන්ම භූමියට සම්බන්ධ වෙනවා. ඔබ කියන්න ජන්ම භූමිය ආරම්භ කළේ ඇයි? මොන අවුරුද්දේද? මොන විදියටද මේක ආරම්භ වුණේ? කවුද මේකට මුලින් සම්බන්ධ වුණේ?
ප්‍රියා 1995-96 අවුරුද්දේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ දයමුදන් නායක මහත්මයා සභාපති කාලේ මම තමයි ඒ කොමිටුවේ ලේකම් වෙලා හිටියේ. අපි පත්තුනේ අගෝස්තු මාසේ අන්තිම සතියේ. එතකොට සැප්තැම්බර් මාසේ පළවෙනි සෙනසුරාදා 11:30ට තමයි හෙළහඬ කියන එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් ප්‍රචාරය කරපු සිංහල වැඩසටහන ප්‍රචාරය වෙන්න තිබුණේ. අත වශයෙන් එදා එක ප්‍රචාරය වුණා. නූත් පටන් ගත්තෙම මේ ප්‍රකාශනයක් කරලා අද සිට මේක එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින් නෙමෙයි ප්‍රචාරය වෙන්නේ, මේක පුද්ගලික ප්‍රචාරයක් හැටියට කියලා. ඉතින් අපි කමිටියේ සිටු සිටි අය ඔක්කොමලා තම තමන්ගේ ගෙවල් වල ඉඳලා අහගෙන හිටියා මොන මොකද වෙන්නේ කියලා. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ප්‍රචාරය ගුවන්විදුලි වැඩසටහනට එදා වුණේ ඇත්ත වශයෙන්ම අපිට තිබිච්ච වැඩසටහන එක්සත් ශ්‍රී ලංකා සංගමයට නැති වෙච්ච එක. පස්සේ ඒ සම්බන්ධයෙන් අපි කොමිටිය රැස් වෙලා තීරණයක් ගත්තා. අපි එක්සත් ශ්‍රී ලංකා සංගමයට කොහොම හරි වැඩසටහනක් ගන්න ඕනේ කියලා. එතකොට එක්කෙනෙක් ඔය එදවසල් තිබුණ ඕක්ලන්ඩ් කොමියුනිටි රේඩියෝ කියන ආයතනයෙන් තමයි ඒව ප්‍රචාර කටයුතු කළේ. ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරලා අගෝස්තු මාසෙට ලැබුණේ නෑ. අගෝස්තු මාසයේ තිබිච්ච එක වෙන කෙනෙක් නිකලේ. සැප්තැම්බර් මාසේ අපට ලැබුණේ නෑ. අපිට පැය භාගයක් හම් වුණා. මට මතක හැටියට සෑම මාසයකම සෙනසුරාදා දෙවනි සෙනසුරාදා රෑ 9ට පැය භාගයක වැඩසටහනක්. ඕක තමයි ජන්ම භූමියේ ආරම්භය. ඉතින් ඇත්ත වශයෙන්ම ජන්ම භූමිය ආරම්භ කළාට ඒ වකට හිටපු කොමිටිය සම්පූර්ණ වගකීම මට බාර දුන්නා. මට කිසිම පළපුරුද්දක් තිබුණේ නැහැ මේ වගේ දේවල් කරලා. නමුත් අහම්බෙන් හෝ එවැනි දෙයක් කරන්න සිදු වුණු නිසා මම මගේ මිත්‍ර චිත්‍රානන්ද ධර්මප්‍රිය කතා කරලා එයාගේ තාක්ෂණ පහසුකම් ලබා ගත්තා. තව අපේ තවත් හොඳ මිත්‍රෙක් හිටියා සිසර් කුමාර් බන්දාර කියලා. ඒ දවස්වල රුසියාවේ ඉඳලා මෙහෙට ආපු කෙනෙක්. අපි තුන් දෙනාත් එක්ක තමයි මේක පටන් ගත්තේ. චිත්‍රානන්දලා ගෙදර මේ ටේප් වලට රෙකෝඩ් කළා පැය භාගයක් වැඩසටහනක්. ඒ දවස්වල ටේප් කරලා ගෙනින් දෙනවා ඔක්ලන්ඩ් කොමියුනිටි රේඩියෝ ආයතනයට. ඔය මේ සිටි එකේ විශ්වවිද්‍යාලය ගොඩනැගිල්ල එක තිබුණේ. ඕක තමයි ජන්මභූමිය ආරම්භය. ඉතින් ඊට පස්සේ අපි හැම මාසිකම ඒ දිවයින සෙන්සුරාදා ඔය වැඩසටහන් කරගෙන ගියා. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වලදී අපට ලොකු සම්පතක් මතු වුණා.
1995 දෙසැම්බර් මාසේ ජන්මභූමි වෙනුවෙන් ජිත්මන් රාමචන්ද්‍ර මහත්තයා කතා කළේ මෙන්න මේ විදිහට.
ඔබගේ හැකියාවන් හා නිර්මාණ ඉදිරිපත් කරමින් ඔබ සමගේ පූර්ණ සහභාගිත්වය 96 නව වසරේදීද අප උදක්ව බලාපොරොත්තු වෙනවා. ගෙවිගේ වසරේ සිදුවීම් සිහිපත් කරන මේ මොහොතේ ජන්මභූමි සාර්ථකව ඔබ වෙත ගෙන ඒමට මගේ හිතමිතුරු චිත්‍රානන්ද හා සිසිරගෙන් ලැබුණු කැපවීම් මෙම වැඩසටහනේ සාර්ථකත්වය තුළින් ඔබට වටහා ගන්න පුළුවන්. නව වසරට නව ප්‍රාර්ථනා සමග පිවිසෙන මේ මොහොතේ අද සිට ජන්මභූමි වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජනමාධ්‍යවේදියෙකු වන ප්‍රියානන්ද විජේසුන්දරද අපේ සම්පාදක මදුලට එක්වීම අපට බලවත් සතුටක්.
මා සම්බන්ධ වූ මුල්ම ජන්මභූමි වැඩසටහනේ මගේ සම්ප්‍රාප්තිය මෙහෙමයි.
ඔබත් අපත් මුණ ගැසිය යුතුයි. ඔව්, ඔබත් අපත් මුණ ගැසෙන්නටම ඕනේ. අපෙන් ඔබටත් ඔබෙන් අපටත් ලැබිය යුතු ලබාගත යුතු බොහෝ දේ තිබෙනවා. ඉතින් මේ බැලීම ඔබත් අපත් එකිනෙකා මුණ ගැසෙන්නට, ඔබේ අදහස් අපේ අදහස් සමග හුවමාරු කරගන්නට ලිපිනයක් ඔබට අවශ්‍යයි. මෙන්න අපේ ලිපිනය. ජිත්මන් රාමචන්ද්‍ර, අංක 28, ඕචර්ඩ් ස්ට්‍රීට්, ඇවන්ඩේල්, ඔක්ලන්ඩ්. ජිත්මන් රාමචන්ද්‍ර, අංක 28, ඕචර්ඩ් ස්ට්‍රීට්, ඇවන්ඩේල්, ඔක්ලන්ඩ්. ඔබට ලියා ගන්නට
ප්‍රියානන්ද සන්ධ්‍යා මේ රටට ඇවිල්ලා ප්‍රසිද්ධිය එක්සත් ශ්‍රී ලංකා සංගමයේ නත්තල් උත්සවයේදී අංග දෙකක් ඉදිරිපත් කළා. සන්ධ්‍යා නැටුම් නැටුම් අංගයකුයි ප්‍රියා සින්දුකේ කියලා. ඊට පස්සේ අපි උස්ලෑකට කොහොමද මේ හැකියාවන් ඒගොල්ලන්ගේ තියෙන හැකියාවන් ලබාගෙන එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වැඩ කටයුතු වලට සහභාගී කරගන්න මට මතක හැටියට ජනවාරි මාසේ 1996 ජනවාරි මාසේ ප්‍රියා අපේ ගෙදර ඇවිල්ලා අපි කතා කළා. අත් වශයෙන් ඉස්සෙල්ලා මම ගිහිල්ලා ප්‍රියාට කතා කළා කෙනෙකුගෙන් සුලේ ගලන් ගෙදෙත්. ඊට පස්සේ අපි හොඳ මිත්‍ර වෙලා දවල් ආහාර වේලකට අපේ ගෙදර ඇවිල්ලා අපි කතා කළා. මේ ගැන සඳහන් කරපුවම ප්‍රියා කැමති වුණා වැඩසටහන කරගෙන යන්න. ඒ අනුව ප්‍රියා ජන්මභූමි වැඩසටහන සහභාගී වුණේ 1996 පෙබරවාරි මාසේ ඉඳලා. පසු කාලෙකදී ඉතින් අපට පැය භාගයක් පමණක් තිබිච්ච එක මාසෙකට පැය භාගයේ සතියන්ත දෙකක් ලැබුණා. දෙවනි සහ හතරවෙනි සෙන්තුරාදාවල් ගැන ඒ පැය භාගෙ බැගින් මාසෙකට පැය භාගෙ බැගින් වැඩසටහන් දෙක. පසු කාලෙකදී සෑම බදාදම දැන් තියෙන හැටියට සෑම බදාදම පැය විනාඩි 5ක කාලයක් ලැබුණා ජන්මභූමියේ වැඩසටහන.
හොඳයි, දැන් ඔබට තේරෙනවා ඇති ජන්මභූමිය ආරම්භ වුණේ කොහොමද කියලා. හැබැයි මීට පස්සේ කියන්න එපා ජන්මභූමිය ආරම්භ කරේ අපි දැන් කවුරුත් කරගෙන යනවා කියලා. ජන්මභූමිය ආරම්භ වුණේ ඔන්නෝ ඒ විදිහට.
තියට ගැලපෙන ඇඳුමක් ඔබ සොයනවාද? වැඩිදුර සොයන්න අවශ්‍ය නැහැ. යන්න රූප දර්ශන් වෙතට. ඔක්ලන් නගරේ විශාල ශාකාවන් දෙකක්ම ඔබගේ ආශාව සපුරා ගන්න විවෘතව තිබෙනවා. එක White Swan Road, Mount Roskill සහ Hunter's Corner, Papatoetoe. ඉස්තරම් සේද නූලෙන් වෙන ලද සේද සාරි, සිවිදු කපු සාරි, මල් මල් සහිත මුද්‍රණය කරන ලද ඒවා මෙන්ම ගිත්තම් කළ කලාත්මක නිර්මාණ ඔබගේ සිත් සතන් මවිත කරයි. කැරට් 22 රත්තරනේ නිමමු වලලු මාල කරාබු මුදුන් සහ වෙනත් ඉතා සාධාරණ මිලකට ලබා ගත හැකි. ඇවිත් බලන්න, මිලදී ගන්න. රූප දර්ශන් 1 White Swan Road, Mount Roskill සහ 221 Great South Road, Papatoetoe.
අධ්‍යාපන චාරිකාවකදී පාසලේදී ඔහෙම නැත්තං වැඩිහිටියන් හැටියට ඔබ වික්ටෝරියා දියඇල්ල නරඹන්නට යන්නට ඇති. මේ වික්ටෝරියා දියඇල්ල පිහිටා තිබෙන්නේ දුම්බර මිටියාවතේ. වික්ටෝරියා දියඇල්ල මීටර් 10ක් උසයි. මේ වික්ටෝරියා දියඇල්ල අනාදිමත් කාලයක සිට හැඳින්වා තිබුණේ වික්ටෝරියා දියඇල්ල නමින්. ඒකේ වෙනසක් නැහැ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දුම්බර මිටියාවත මැදින් ගලන මහවැලි ගඟත් හුළු ගඟත් හමුවන තැනට පහලින් මහවැලි ගමේ ගඟේ පටුම තැන වික්ටෝරියා වේල්ල ඉදිකර තිබෙනවා. මේ වික්ටෝරියා වේල්ල ඉදිකර තිබෙන්නේ බෙලිගල කන්ද, බොයගල කන්ද යන මේ කඳු දෙක එකට එකතු කරලා. වික්ටෝරියා වේල්ල හදන්නට අපට නිදහස ලැබුණයින් පස්සේ 1949 සිට 1980 දක්වා අප රට පාලනය කර විවිධ රජයන් මේ වසර 31 තුළ වික්ටෝරියා බැම්ම හදන්නට, වික්ටෝරියා වේල් හදන්නට පිඹුරුපත් සකස් කළා.
ඒත් නියම විදියට වික්ටෝරියා වේල් හැදුනේ 1980 දී. මේක හරි රසවත් කතාවක්. මේ වික්ටෝරියා වේල් හදන්නට මුදල් සහ ශ්‍රමය සුවගත්ත හැටි රසවත් කතාවක්. මේ යුගයේ අපේ රට පාලනය කළේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. ඇත්තටම ජේ.ආර්. පිළිබඳව බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි බොහොම කට්ට කෛරාටික දූරදර්ශී පාලකයෙක් කියලා. දේශපාලනයේ වශයෙන් ඒ ගැන කියන්නට මම දන්නේ නැහැ. කොහොම වුණත් මේ වික්ටෝරියා වේල් හදන්න ආධාර හොයන්නට එංගලන්තයේ බලාගිය ගමනේදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට එකතු වුණා ගාමින් දිසානායක මහවැලි ඇමතිව හිටියේ කාලේ එකම ලලිත් චතුරත්මුදලි මහත්තයා. මේ තුන්දෙනා ගුවන් යානයෙන් ගමන් කරන අවස්ථාවේදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගාමිණී දිසානායක මහතාට කතා කරලා මෙන්න මෙහෙම කියලා තියෙනවා. ගාමිණී, මේ ගමනේදී අපි ඉතාමත්ම කපටි වෙන්නට ඕනේ. අපි ඉතාමත්ම දුර දක්නා නුවණින් යුක්තව මේ අහන දේට උත්තර දෙන්න ඕනේ. මොකද අපි යන්නේ මහරජිනව මුණ ගැසෙන්න. මේ වේල බඳින්නට ආධාර ලබා ගන්න. එලිසබෙත් මහරජින ඉදිරියේ මේ සාකච්ඡාවේදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වේ අපි මේ වේල නම් කරන්නේ ඔබේ මිත්තණියගේ නමින්, වික්ටෝරියා මහරජිනගේ නමින්. මහරජින ඉතාමත්ම සතුටු වුණා. එම සතුටු වුණේ බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී ගිය රටක මහා වේලක් ඔවුන්ගේ පරම්පරාවේ පවුලේ නමින් නම් කරනවාය කියලා කියන්නේ ඔවුන්ට ලැබෙන මහා ගෞරවයක් කියලා මහරජිනට හිතෙන්නට ඇති. ඒ නිසාම එලිසබෙත් මහරජින මුණ යොමු කළා එවකට එංගලන්තයේ අග්‍රමාත්‍යවරියව සිටි මාග්‍රට් තැචර් වෙතට. මාග්‍රට් තැචර් කියලා කියන්නේත් යකඩ ගෑණියක් කියලයි ලෝකය පිළිගන්නේ. හිතුවත් හිතුවා ඒ හිතන දේ කරන යකඩ ගෑණියක් ලෙසයි මාග්‍රට් තැචර්ව හඳුන්වන්නේ. මාග්‍රට් තැචර් හමුවන්නට ගියේ ගාමිණී දිසානායක මහත්තයා. ගිහිල්ලා මාග්‍රට් තැචර්ට කිව්වා මෙන්න මෙහෙම අදහසක්, මේ වේල් හදන අදහසක් අපිට තියෙනවා කියලා. මාග්‍රට් තැචර් අග්‍රාමාත්‍යවරියත් ඉතින් දුරදිග බල්ලානේ කතා කරන්නේ. ඈ ඇහුවා මෙතරම් දැවැන්ත ව්‍යාපාරයක් හදන්නේ ඇයි කියලා. ගාමිණී දිසානායක මහත්තයා ඉතාමත්ම දූරදර්ශීව උත්තර දුන්නා. අග්‍රාමාත්‍යතුමියනි, කරුණු පහක් අපේ රටට අවශ්‍යයි. ඒ කරුණු පහ සපත කරගන්නට තමයි මේ වේල් හදන්නේ. මොනවාද මේ කරුණු පහ? කෘෂිකර්මාන්තයට ජලය, ජල විදුලිය, ඉහළ ප්‍රදේශයට ජලය, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම, ගං වතුර පාලනය කිරීම. මේ අනුව මේ අදහසට එකඟ වුණු මාග්‍රට් තැචර් අග්‍රාමාත්‍යවරිය රුපියල් මිලියන 8900ක් ආධාර දෙන්නට එකඟ වුණා. ණයක් නෙමෙයි, ආධාරයක් දෙන්නට. ගාමිණී දිසානායක මහත්තයා මෙතනින් නතර වුණේ නැහැ. මේ ආධාරයත් අරගෙන එතුමා මෙන්න මෙහෙමත් කියලා තියෙනවා. ගරු අගමැතිනියනි, මේ මුදල තිබුණට අපිට සම්පත් නැහැ. එහෙමනම් ඔබේ රටේ සම්පත් අපිට දෙන්න. අග්‍රාමාත්‍යවරිය ඒකටත් එකතු වුණා. බ්‍රිතාන්‍යයේ මුදල්, බ්‍රිතාන්‍යයේ සම්පත්, අපේ ඉංජිනේරුවන්ගේ ශක්තිය සහ ධෛර්යයත්, අපේ ජනතාවගේ බලයත් ශක්තියත්, ඔවුන්ගේ ප්‍රධානයත්, අපේ මහජනතාව අක්කර ගණන් මේ මහවැලිය වෙනුවෙන් ප්‍රදානය කරා. ඔවුන්ගේ නිවාස, ඔවුන්ගේ වතු පිටි මේ මහවැලිය වෙනුවෙන් ප්‍රදානය කළා. මේක ජාතික ව්‍යාපාරයක් බවට පත් වුණා. කොහොම වුණත් මහවැලිය නිර්මාණය වුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අර අපි කියන විදියට කට්ට කෛරාටික දූරදර්ශ පාලනයේ හින්දා නේද?
කලාත්මක නිර්මාණ ඔබගේ සිත් සතන් මවිත කරයි. කැරපි සිදුකේ රත්තරනේ නිමම වලලු මාල කරාබු මුදුන් සහ වෙනත් ඉතා සාධාරණ මිලකට ලබාගත හැකි. ඇවිත් බලන්න මිලදී ගන්න රූප දර්ශන් එක වයිට් ස්වාන් රෝඩ් මවුන්ට් රොස්කිල් සහ 221 ග්‍රේට් සවුත් රෝඩ් පැපතෝතෝ.
මාවෙන් ඇසුවතින් ඔබ කොතරම් ටෙලිනාට්‍ය සංඛ්‍යාවක් බලනවද කියලා ඇතැම් විට ඔබට ගණන් කරගන්න බැරි වේවි. ලංකාවේ හිටියනම් ඔබට මං හිතන්නේ එතරම් ටෙලිනාට්‍ය සංඛ්‍යාවක් බලන්න පුළුවන් වෙයි කියලා. මොකද එතරම් ඔබ කාර්ය බහුලයි. මේ රටේ යම් විවේකයක් ඔබට ලැබෙනවා ඇති. කොමුණත් 22 සුමති ටෙලි සම්මාන උළෙල 2017 සුමති ටෙලි සම්මාන උළෙල පසුගියදා පැවැත්තුණා. ඔබ කැමති ඇති ඔබ ප්‍රිය කරන ඔබ ආදරය කරන ඔබේ ජනප්‍රිය නළුවන් නිළියන් ගායන ශිල්පීන් ගායන ශිල්පිනියන් ගීත රචකයන් රචිකාවියන් කොහොමද මේ සම්මාන ඔවුන් අතර බෙදී ගියේ කියලා බලන්නට මේ 2017 22 ටෙලි සම්මාන උළෙලේ සංස්කරණය කළ කොටස් කීපයක්.
ජනප්‍රිය නළුවන් 5 රවින් කනිෂ්ක, කාවින්ග පෙරේරා, අමිල අබේසේකර, විශ්ව කොඩිකාර, රුවන් පෙරේරා.
කවුද දැන්නම් මටත් හොඳින් මැහෙනවා මේ හද ගැස්ම විනිශ්ය. එහෙම නැතිනම් අපේ ප්‍රේක්ෂකයන් ලබා දුන්නු ඒ විනිශ්ය ඔබට කියන්නට අප සූදානම්. ලක්බිම පාඨක ඡන්ද සහ SMS මගින් ඡන්ද 579,804ක් ලබාගත් කාවින්ග පෙරේරා.
ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය ලක්බිම පාඨක ඡන්ද සහ SMS මගින් ඡන්ද 251,559ක් ලබාගත් නයනතාරා වික්‍රමාරච්චි.
අවසන් ජනප්‍රිය ටෙලිනාට්‍ය 5 මෙතු දෙවෙනි ඉනිමයි ආරකෝටිය රතු පිච්ච
ජනප්‍රියතම ටෙලිනාට්‍ය 22 සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය ලක්බිම පාඨක ඡන්ද සහ SMS මගින් ඡන්ද 186,260ක් ලබාගත් දෙවැනි ඉනිම
ටෙලි සම්මාන වලලේ ජනප්‍රියම නිලිය එක තමයි අපි මේ වෙලාවේ රැඳලා ඉන්නේ. සම්මානේ අතට ගත්ත ගමන් අපි එක්කම ආව ඕගොල්ලෝ හම් වෙන්න. ඉතින් නයනතාරා මොන වගේ හැඟීම්වද මේ අවස්ථාවේ දැනෙන්නේ ඔයාලට?
ගොඩාක් සතුටුයි. ඉතින් මුලින්ම කියන්න ඕනි මගේ අම්මයි තාත්තයි නිසා තමයි මම යම්කිසි තැනක ඉන්නවා නම් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි මගේ ආශිර්වාදය. ඒ වගේම මේ සම්මානය ලැබුණේ ඔයාලා නිසා මගේ ප්‍රේක්ෂකයෝ. ඉතින් ඒගොල්ලෝ මට ගොඩාක් ආදරය කරනවා. මාත් ඒ වගේම ඒගොල්ලන්ට ආදරේ. ඉතින් මේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තුතියි. මම වෙනුවෙන් එක SMS එකක් එක කූපන් එකක් හරියවපු ගොඩක් සතුටුයි කියගෙන බැරි තරම් සතුටුයි.
ඉතාම විශාල තරගයක් තිබ්බා. මේක ඇත්තම ලොකු තරගයක් විදිහට කරට කර ගියා. ඉතින් ඔබ හිතුවාද මේ අවස්ථාව ඔබට උදා වෙයි කියලා ඔබ විශ්වාස කරාද?
ඇත්තටම ඒ කියන්නේ අවසාන මොහොත වෙනකන් විශ්වාස කරේ නෑ. මොකද මගේම සහෝදර ශිල්පිනියක් අපේ දෙවැනි නිමම ශිල්පිනියක් තමයි අපි කරට කර හිටියේ. තව ශිල්පීන් හිටියා. ඉතින් අවසාන මොහොත වෙනකන් හිතුවේ නෑ ලැබෙයි කියලා.
මෙලඟට අපි සූදානම් නිර්දේශ නාමයන් ඉදිරිපත් කරන්නට හොඳම ටෙලි නාට්‍ය ගායනය වෙනුවෙන්.
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ වන් වේ ටෙලි නාට්‍යයේ ඉගිල යයි ගිය සැනින් ගීතය ගායනා කළ කෝලිත භානු දිසානායක,
වගේම ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ගොළු තාත්තා ටෙලි නාට්‍යයේ බිඳී ගිය මලානික හඬ ගීතය ගායනා කළ අමරසිරි පීරිස්,
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ මාද ඔබම විය ටෙලිනාට්‍යයේ වැල්ලට ඉරෙන්න කලින් ගීතය ගායනා කළ දීපිකා ප්‍රදර්ශනී පීරිස්
යනුව හොඳම ටෙලිනාට්‍ය ගායනයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ
යනුව ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ මාද ඔබම විය ටෙලිනාට්‍යයේ වැල්ලට ඉරෙන්න කලින් ගීතය ගායනා කළ දීපිකා ප්‍රදර්ශනී පීරිස් හොඳම ටෙලිනාට්‍ය ගායනයට හිමි සම්මානය හිමි කර ගන්නවා.
ඒ අනුව හොඳම ටෙලිනාට්‍ය නිලය නිර්දේශිත නාම ලාභිනියන් බවට පත් වූයේ ස්වර්ණවාහිනියෙන් විකාශය වූ තාරා ටෙලිනාට්‍යයේ නන්දිතා ලෙස රඟපෑ ශලනී තාරකා, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ නැට්ටුකාරයෝ ටෙලිනාට්‍යයේ ඉන්ද්‍රාණි ලෙස රඟපෑ මාදිනී මල්වත්තගේ, ස්වර්ණවාහිනියෙන් විකාශය වූ බොහිමියානුවා ටෙලිනාට්‍යයේ නූරී ලෙස රඟපෑ උමාලී තිලකරත්න.
මෙවර 2017 සුමති සම්මාන උරලේදී හොඳම ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ
ස්වර්ණවාහිනියෙන් විකාශය වූ බොහිමියානුවා ටෙලිනාට්‍යයේ නූරී ලෙස රඟපෑ උමාලී තිලකරත්න.
ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ගොළු තාත්තා ටෙලිනාට්‍යයේ හේරත් බණ්ඩා ලෙස රඟපෑ මහේන්ද්‍ර පෙරේරා, ස්වාධීන රූපවාහිනිය සේවයේ විකාශය වූ වන් වේ ටෙලිනාට්‍යයේ දොස්තර තේජන සෙනවිරත්න ලෙස රඟපෑ පුබුදු චතුරංග, ස්වාධීන රූපවාහිනිය සේවයේ විකාශය වූ මත්දහන ටෙලිනාට්‍යයේ සෝමසිරි ලෙස රඟපෑ සුමිත් රත්නායක
හොඳම ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ
ස්වාධීන රූපවාහිනිය සේවයෙන් විකාශය වූ මත්දහන ටෙලිනාට්‍යයේ සෝමසිරිගේ චරිතය නිරූපණය කළ සුමිත් රත්නායක.
පරිසරය කියන්නේ හරිම ලස්සන තැනක්. පරිසරය කියන්නේ හරිම සුන්දර තැනක්. පරිසරය අපිට බොහෝ දේ ලබා දෙනවා. අපි පරිසරයට ලබා දෙන්නේ මොනවද? මදක් නිශ්චලව නිස්කලංකව හිතන්න, පරිසරය දිහා බලන්න. හුළඟ හමනවා. මේ හුළඟ හමන සද්දයට ගහකොළ නටනවා. කුරුල්ලු ගී කියනවා. කුරුල්ලු ගී කියන සද්දයටත් ගහකොළ නටනවා. මහා වැසි වසිනවා. මේ වැසිවල වැටෙන පිණි බිඳු අතු අග ඉති අග මල් අග එකතු වෙලා හිමීට හිමීට පොළවට වැටෙන්නේ හුළඟත් එක්ක නටන ගහ කොළවල රිද්මයට. පරිසරය කොච්චර ලස්සනද. පරිසරය විනාශ කරන්නට ගියොත් පරිසරය අපට අපව විනාශ කරනවා. ලෝකයේ මෙතුවක් දවස් මෙතුවක් කාලයක් සිද්ධ වෙලා තියෙන්නේ ඒදී. අපි පරිසරයට අත තියන්න ගියාම පරිසරයට රිදෙනවා. එම රිදුනහම පරිසරය අපට රිද්දවනවා. පරිසරය කොච්චර ලස්සනද. පරිසරය අපට මොනතරම් දේ දෙනවාද. අපි මොනවද පරිසරයට දෙන්නේ.
උත්සවයකදී ඔබේ සංස්කෘතියට ගැලපෙන ඇඳුමක් ඔබ සොයනවාද? වැඩිදුර සොයන්න අවශ්‍ය නැහැ. යන්න රූප දර්ශන් වෙතට. ඔක්ලන්ඩ් නගරයේ විශාල ශාකාවන් දෙකක්ම ඔබගේ ආශාව සපුරාලන්න විවෘතව තිබෙනවා. එක වයිට් ස්වාන් රෝඩ්, මවුන්ට් රොස්කිල් සහ හන්ටර්ස් කෝනර් පැපතෝතෝ. ඉස්තරම් සේද නූලෙන් වෙන ලද සේද සාරි, සිරිදු කපු සාරි, මල් මල් සහිතව මුද්‍රණය කරන ලද ඒවා මෙන්ම ගෙත්තම් කළ කලාත්මක නිර්මාණ ඔබගේ සිත් සතන් මවිත කරයි. කැරට් 22 රත්තරනේ නිමවු වලලු මාල කරාබු මුදු සහ වෙනත් ඉතා සාධාරණ මිලකට ලබා ගත හැකි. එවිත් බලන්න මිලදී ගන්න රූප දර්ශන් 1 වයිස් වන් රෝඩ් මවුන්ට් රොස්කිල් සහ 221 ග්‍රේට් සවුත් රෝඩ් ලැබතෝතෝ.
ඉස්සර කාලේ කියන්නේ අපි පුංචි කාලේ අපේ දෙමව්පියන් වැඩිහිටියන් නැගමන් මිතුරු ගමන් යන විට
අප කැටුව යන්නට අමතක කළේ නැහැ. එමෙ යනකොට අතිරේක ළමා කේවීම් පොතක් අරගෙන යාම නම් අනිවාර්ය දෙයක් වුණා. උදේ ළමා සංග්‍රහව, ටිකිරි, මීර වගේ පත්‍ර, කුමර කතා, හීන්සැරය, සුදු ගෝනා, සුදු වැද්දා වගේ පොත් අපි අතේ තිබුණා. නැදෑ හිතවතුන් ගෙවල් වලට ගිහිල්ලා එතනදී මොන ගැසෙන මිතුරු මිතුරියන් එක්ක සෙල්ලම් කළා. ටිකක් ඇඳිරි වැටිගෙන එනකොට වැඩිහිටි කෙනෙකු අපි ළඟට එනවා. ඇඳිරියේ මිදුලේ ගහක් යට එහෙම නැත්තම් ගල් තලාවක් උඩ අපිව රවුමට වාඩි කරවාගෙන එයා උස් තැනක ඉඳගෙන අපිට ළමා කතන්දර, ළමා ගීත, ළමා කවි කියලා දුන්නා. අහස උසට අහස හිල් කරගෙන වැඩුණු බෝංචි වැලේ කතාව, රත්තරන් බිත්තර දැම්මු තාරාවිකේ කතාව, වනයේදී වලහා මුණ ගැසුණු මිතුරන් දෙදෙනාගේ කතාව ඇතුළු තවත් බොහෝ කතා අපි දැනගත්තේ මෙවන් තැන්වලදී. කතා කියන එකට අමතරව පුංචි අපි එකතු කරගෙන පුංචි විවිධ ප්‍රසංග පවත්වනවා. එදා පැවැත්වුණු ළමා විවිධ ප්‍රසංග ඇත්තටම පසු කාලයක අපේ ජීවිතවලට බලපෑමක් ඇති කළා නේද? වැඩිහිටියන්ගේ කතාබහට අපෙන් කරදරයක් නැහැ. වැඩිහිටියන්ගෙනුත් අපට කරදරයක් නැහැ. වේලාවට කෑම ටික කන්නට බල කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එදා අපේ ළමා වියේදී අපට ලැබුණු මේ අත්දැකීම් පසු කාලයකදී අපේ ජීවිත මනාව විඳ ගන්නට, ජීවිත හැදගස්සා ගන්නට අත්වලක් වුණා නේද කියලා ඔබින් ඇහුවොත් ඔබ කෙලින්ම ඔව් කියාවි.
ඒත් අද තත්ත්වය මොකද්ද? මිතුරෙකුගේ නිවසකට හරි එහෙමත් නැත්තම් නෑගමනක් හරි යනකොට අද බොහෝ දරුවන්, බොහෝ කිව්වට වැඩිමනක් දරුවන් අරගෙන යන්නේ මොනවද? ඩිජිටල් තාක්ෂණය, iPad එකක්, ටැබ්ලට් එකක් නේද? වාහනේට නැගපු තැන ඉඳන්ම වටපිට බැලිල්ලක් නෑ. අත් දෙකේම මාපටැඟිලි දෙක ක්‍රියාත්මක වෙනවා. හිස බිමට හැරවිලා. සද්දේ වැඩි ළමයිනේ හෙඩ්ෆෝන් එක දාගන්න. අපි එහෙම කිව්වහම ඒ අය පුංචි හෙඩ්ෆෝන් එකක් කනේ රුවා ගන්නවා. HD පින්තූර සමග HD සවුන්ඩ් එක ඇස්කම් පුරවනවා. දැන් අපිට කතා බහ කරන්න කරදරයක් නැහැ. පුංචි අය යාළගේ ලෝකේ, අපි අපේ ලෝකේ.
ඇත්තටම වාහනේ යන ගමන් හරි මේ දරුවන් ලබන්නේ අධ්‍යාපනයට අදාළ දෙයක්ද? එහෙමනම් කමක් නැහැ. තරඟය ගාමරා ගන්න නවීන ආයුධ වලින් එකිනෙකා මරා ගන්න ක්‍රීඩාවක් නේද? කොමාරි මහපාර දෙපැත්තේ තියෙන දේවල් සුන්දරත්වය බලන්නවත් පරිසරය බලන්නවත් මේ දරුවන්ට විවේකයක් නැහැ. පුතයන් අලියෙක් පාරේ යනවා. එහෙම කිව්වහම දරුවන් අලියා දිහා බලනකොට අලියාව පහු කරගෙන වාහනේ ගිහින් ඉවරයි. අලියා දිහාත් මහා මුහුද දිහාත් ඕනතරම් වෙලා බලා ඉන්න පුළුවන් කියලා ඉස්සර කාලේ කියමනක් තිබුණා. දැන් ඉතින් අලියා සහ මුහුද කොහොම වුණත් මේ ඩිජිටල් මිතුරාගෙන් ඇස්කන් ඉවතට ගන්නට දරුවන් කැමති නෑ. යන තැනකට ගියා කියමු. වාහනෙන් බැහැලා කාමරයකට දිව යනකල් දරුවන්ට ඉස්පාසුවක් නෑ.
හැම නිවසකම ඔවුන් රඳවන්නට කාමරයක් තියෙනවා. හරි, ඕගොල්ලෝ අර රූම් එකට ගිහින් ගේම් ගහන්න. කන වෙලාවට අපි කතා කරන්න. මදුවිත සිනාහඬ, ඕප දූප, කරෝකි සංගීතයට ගීත, මව්බිමේ දේශපාලනේ, දරුවන් ඩිජිටල් ලෝකයේ අතරමං වෙලා. මේ කාමරයේ දරුවන් කීප දෙනෙකු වුණත් ඔවුන් අතර කිසිම සම්බන්ධයක්, මිතුරුදමක් නැති වෙන්න පුළුවනි. තමුන්ගේ අතේ තමුන්ට ඩිජිටල් මිතුරෙක් ඉන්නවා. මේ මිතුරා ළඟ ක්‍රීඩා ගොඩක් තියෙනවා. ඉතින් මොකටද තවත් මිතුරන්?
එක එක්කෙනා තනි තනිව තමන්ගේ ලෝකවල. ඩිජිටල් මිතුරා එක්ක තමයි ගනුදෙනුව, මිතුරු සමාගම. ඩිජිටල් මිතුරා එක්ක හිනා වෙනවා, කතා කරනවා, ඇස් ලොකු කරලා බලනවා. ක්‍රීඩාව පරාද වුණොත් මූණ බිරි වෙනවා. නැවත මුලින්දල පටන් ගන්නවා. තමුන්ගේ ඩිජිටල් මිතුරා එක්ක ක්‍රීඩා කරන ගමන් අනිත් පැත්තේ ඉන්න කෙනාගේ ඩිජිටල් මිතුරා දිහා හොරෙන් බලනවා. ඒ දරුවාට හොඳ ක්‍රීඩාවක් තිබුණා නම් ඊට පහුවෙනිදාට කෙලින්ම අපේ සාක්කුවට තට්ටු වෙන්නේ ඊට වඩා හොඳ ක්‍රීඩාවක් අපේ දරුවාට අරන් දෙන්නට. අපේ දරුවාට සෙකන්ඩ් වෙන්න දෙන්න බෑනේ, අපි එහෙම හිතනවා. එහෙම කියලා අපේ දරුවාටත් ඩිජිටල් මිතුරකු මිලදී ගන්නවා. දැන් හරි, කොහේ හරි මිතුරු සාදයකට ගියොත් යන්තම් බීරල ඉන්න පුළුවන්. හැම දරුවෙකුගේම දෙයතේ මාපටැඟිලි වැඩ කරන්නේ යන්ත්‍ර වගේ. දරුවන්ට කේන්ති යන්නේ කෑම කන්න කතා කරන වෙලාවට. ඒ වෙනකොටත් කරගෙන ගිය ක්‍රීඩාව අවසන් උච්චම තැනට ඇවිත් මේම වෙලාවක කෑම කන්න කතා කරාම දරුවාට කේන්ති යන එක පුදුමයක් නෙවෙයි.
මේ වගේ මිතුරු සමාගම් වලට යන්නට කැටුව යන අපේ තරුණ දරුවන් උනත් ඒ අයගේ ලෝකවල. ඒ අයට වෙනම කාමර නැහැ. අම්මලා තාත්තලා කතා කරන නිසා යනවා. හැබැයි හරිම බෝරින් වැඩක්. ඒ අයත් අහල පහල වාඩි වෙලා ෆෝන් එකෙන් මිතුරන් මිතුරියන් සමග චැට්. දුවගේ විභාගයේ මේ අවුරුද්දේ නේද? කවුරුන් හරි ඇසුවොත් මොකක්ද ආන්ටි ඇහුවේ? නෑ මම ඇහුවේ විභාගයේ මේ අවුරුද්දේ නේද? ඔව් බොහොම කෙටි උත්තරයක් ලැබේවි. මේ කතාව ප්‍රශ්න ඒ දරුවන්ට කරදරයක්. ඕවා අහන්න යන්න එපා.
දැන් ඔබ කියාවි මේ නූතන නවීන ලෝකේ නවීන තාක්ෂණය මේ තාක්ෂණය දරුවන්ට දෙන්නට ඕනේ කියලා. ඇත්ත. සමහර විට ඔබ කියාවි අපි ළමාවියේ උන්නත් කරන්නේ මේ ටිකම නේද කියලා. ඇත්තටම අපි එහෙම කළාට ගුවන්විදුලි යන්ත්‍රයක් තිබුණේ කීයෙන් කී දෙනාගේ ගෙවල් වලද? අපිට අහන්නට දුන්නේ මොන වැඩසටහන්ද? මට මතකයි අපිට අහන්න දුන්නේ හවස පහට ළමා වැඩසටහන විතරයි. එහෙමනම් වර්ද කාගේද? කොට්ටයක් බෝලයක් එහෙම නැත්නම් බෝනික්කෙක් තුරුළු කරගෙන එදා පිළිදාගත්තා. සමහර වෙලාවට කියවමින් හිටපු පොත පපුවට තියාගෙන අපි නිදාගත්තා. අද කාලේ දරුවන් නිදාගන්නේ මේ ඩිජිටල් මිතුරා තුරුළු කරගෙන නේද? පුංචි දරුවන් පැත්තකට කරමු. අද වැඩිහිටියන්ටත් මේ දේම පුරුදු වෙලා.
රෙදි ටික හොද ගන්න වියලා ගන්නට ලොන්ඩරියකට ගියා කියමු. ඉස්සර මේ කාලේ ගෙවන්නට පොතක් පත්‍රයක් අරගෙන ගියා. අද මේ කටයුත්ත අවසන් වෙනතුරු ඉන්නේ මුහුණු පුතේ නේද? බස් එකකට නැග්ගත් දොස්තර මහත්තයා ළඟට ගියත් FBA එකේ නැතුව නම් බෑ. කියවන්නට දමා ඇති පත්‍ර සංගරා රාක්කවල වේලෙනවා. අපි තනිවම ජංගම දුරකථනයක හිනා වෙනවා. ලංකාවෙන් ආරංචි වුණ කතාවක් මේ. තරුණ සැමියා මියගොස් මලසිරුර සාලේ තබා ඇති විට වරින් වර පැමිණ අඳුනා දුන් බිරිඳ අතුරු දහන්. ඇයගේ මිතුරියක් මේ පිළිබඳව විපරම් කළ විට සොයාගෙන ඇත්තේ කාමරයට වී දුරවසාගෙන ෆේස්බුක් එකට ආපු ශෝක ප්‍රකාශවලට උත්තර දෙන තරුණ බිරිඳවයි. සෙල්ෆි ගහන්න ගිහින් ජීවිත කීයක් නැති වුණාද? ළඟදීම ආරංචි වුණේ වසර ගණනකට පසු විදේශයක සිට මෞරරටා තරුණයෙකු තම එකම සොහොයුරා සමග දුම්රිය පාරේ සෙල්ෆි ගහන්න ගිහින් දුම්රියට බිලි වූ පුවතයි. තාක්ෂණයේ දියුණුවයි. ඒ වෙලේම අන්තර්ජාලයට එක් කරන පින්තූර වීඩියෝ දර්ශන කොපමණ තිබෙනවාද? එක් එකයට ඉතාම දරුණු හා නින්දිත විදියට පහර ගසන තැන් කොපමණද? එසේ පහර ගසන ඔබ සිතන්න. යම් දිනයක මේ පාරාවලල්ල ඔබ වෙතට ඔබේ අම්මා, සොහොයුරිය, බිරිඳ, පියා, දරුවා වෙතට කැරකියන්නට බැරි වේවිද?
ඩිජිටල් මිතුරාගෙන් ගත හැකි හොඳ දේ කොපමණ තිබෙනවාද? ඩිජිටල් මිතුරා ඉතාමත්ම හොඳ මිතුරෙක්. මොනවා වුණත් දැන් ඩිජිටල් මත්ද්‍රව්‍යයක් වියවසානයි. දැන් අපි ඒට ඇබ්බැහි වෙලා ගැලවීමට අමාරුයි. දුම් වැටියෙන් මත්ද්‍රව්‍ය වලින් ගැලවුණත් ඩිජිටල් ගෙන්නම් ගැලවෙන්නට බෑ. දරුණුම දේ අපවතා තිබෙන වයිෆයි. මේ තරංගයෙන් අප රෝගීන් බවට පත්වෙනවා. යන්නේ හැමතැනම වයිෆයි. නොමිලේම අපවතා එකතු වෙලා අපගේ සිරුර විරිවිද යන මේ අධිසංඛ්‍යාත තරංග අපේ විවිධ රෝගවලට හේතුකාරකයක් වී ඇති බව නූතන විද්‍යාව හොයාගෙන තියෙනවා. මොළයේ රෝග, හදවත් රෝග, පෙනහළු රෝග, විවිධ පිළිකා වර්ග මේවා අතර ප්‍රධානයි. භාවිතා නොකරන වෙලාවට විශේෂයෙන් රාත්‍රී කාලයේදී ඔබේ රවුටරය විසන්ධි කොට තබන්න. ඔබට නිින්ද නොයාමට එක් හේතුවක් ඔබ වටා ඇති මේ විද්‍යුත් තරංග විය හැකි. ඩිජිටල් අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. දාසින් දවස නවසීලාන්තය තුළ මේ ගොඩනැගෙන්නේ අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය. මේ සංස්කෘතියට අලුතෙන් මෙක්වන්නේ අලුතෙන්ම බිහිවුණු ගේය පද රාජකී. ඔව්, හැමිල්ටන් වල දේවින්ද මහවිතාන. දේවින්ද අපිට අමුත්තෙක් නෙමෙයි. දේවින්ද අපූරු ගීතයක් රචනා කළා. ගීතයක් නෙමෙයි, ගීත කිහිපයක් රචනා කළා. දැන් ඔහු සූදානම් වෙනවා සංයුක්ත තැටියක් ගෙනෙන්නට ඔබ වෙතට. මේ ඔහු නිර්මාණය කළ රචනා කළ තවත් ගීතයක් සංගීතවත් කරලා තියෙන්නේ උෂාන් අලහකෝන් නම් අපේ සංගීත ශිල්පියා. ගායනා කරන්නේ උෂාන් අලහකෝන්. මේ ඒ අලුත්ම ගීතය.
නොසලා බලන සිටියා දෙදෙනා ආදරෙනි රහසින් මහවැසි රැඳුණා අඳුලින් ආපෙමින් දෙදෙනා බලන සිටියා
හතරවන සතියේ ජන්මභූමි අපේ නිවසේ සිට ඔබේ නිවසට අන්තර්ජාලය ඔස්සේන සුහද ලෙන්ගතු චාරිකාව. එහෙමනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම් සන්ධ්‍යා විජේසුන්දර ප්‍රියානන්ද විජේසුන්දර සමග. ඔබ සැමට ආයු රක්ෂා ආවඩා ආයුබෝවේවා.
නිරෝගී